ඉස්සන්නේ නැති වෙන ආවා කියලා හඳුනගන්න බැහැ. උපාදානයේම ලොකුයි කිය අපිට උපාදානෙ නැතිකන හම්බුනා කියලා ඒක වටිනවා කියලා හඳුනගන්න බැහැ. මේ අඩුව තියෙන්න පුළුවන්. නමුත් භාවනාවේදී අපි දැනගන්න ඕනේ භාවනා කර කර යනවා කියන්නේ බුදුහාමුදුරුව දැකලා කියන්නේ මේ කරන සතිපට්ඨානය තුළින් උපාදාන නැතිකට යනවා. උපාදාන නැති තැනකට යනවා. උපාදාන නැති තැනකට යනවා නම් ඒ තැනදී මොකද වෙන්නේ? ඒ උපාදානයේ නැති තැන තියෙන්නේ සංසාර විමුක්තියයි. සර සංසාර විමුක්තියට උපාදානයේ නැති තැන හඳුනගත්තා කියලා කියන්නේ පත්තේ කියලා කියන්නේ එක ගැටලුවක්. මොකද හේතුව? අපි ඉගෙනගෙන තියෙන්නේ සංසාර විමුක්තිය කියන්නේ නිව්ටන් ගුඩුවරේ කියපු දෙයක්. බුදුහාමුදුරුවෝ කියන්නේ නෙමෙයි. උපාදාන නැති තැනයි නිව්ටන් ගුඩුවරේ කියන එකයි ඒක. උන්නේ ගැටලුවේ අපි මේක තමන් හදාගත්ත දෙයක් නිසා ලෝකයා විසින් හදපු එකක් නෙවෙයි විදියක් වෙන ජීවිතයේ අපිට මේ ගතිය වෙන්නේ. අපි හොයන්නේ නිවන කියලා. අපි විසින් හෝ අපේ කල්ලි අසු විසින් අටවපු දෙයක්. බුදුහාමුදුරුවෝ නිවන කියන්නේ උපාදාන නැතිට. බුදුහාමුදුරුවන්ගේ නිවනට යන්න තියෙන ඒකායන ක්‍රමය අපේ කල්ලි වල තියෙන නිවනට විවිධ ක්‍රම කියනවා. ඒක ඒ කල්ලියේ නිවනක් නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන නෙවෙයි. ඔයගොල්ලෝ මොන කල්ලියේ ඉන්නවද කියන එක ප්‍රශ්නයක්. නමුත් කොහේ හරි කල්ලියක දැනලා ඉන්න. ඒක තමයි මේ අපේ හැටි. වැරද්දක් නෙවෙයි අපේ හැටි. එතකොට අපි භාවනා කරනවා වගේ මේ ක්‍රියාමාර්ග ගන්නවා වගේම අර තමන්ගේ තියෙන වැරදි දැක්මවල් මේකෙන් ඉවත් කරගන්නත් වෙනවා. වැරදි දැක්ම තිබුණා උපාදාන නැති තැන ලැබුණා ඔයගොල්ලන්ට ඒක ලොකු නෑ. අර දැක්ම ඊට වැඩිය ලොකු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කියනවා මේක වැදගත් ලෙස අලකන්න ඕනේ. මේක හිතලා හක් කරන්න බෑ, සාකච්ඡා කරලා හක් කරන්න බෑ. කරන්න පුළුවන් එක දෙයක් තමයි බහුලීගත කර හැකි බුදුහාමුදුරු දීපු ශික්ෂා. බහුලීගත කිරීම තුළ අපේ දැක්ම ටික ටික දිය වෙලා ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ දැක්මට අපි ලඟ වෙයි. වෙන ක්‍රමයක් මේකට නැහැ. තව ටිකක් සාකච්ඡා කරලා හක් කර හැකි. දැන් ඒ වෙනුවෙන් කරන්න තියෙන ධර්මානුකූලව පැහැදිලි කිරීම මේ කාලේ මම හුඟක් කරලා දුන්නේ. මොකද්ද මේකේ වටිනාකම? දැන් අද දවසේ සාකච්ඡා කරන්න ඕනේ අවසානයේ දැන් මම මීට කලින් පෙන්නුවා මේ උපාදාන නැති තැනකට යන එක තමයි එහෙනම් බුදුහාමුදුරන්ගේ ඉලක්කය. ඒකට උපාදානීය කියන්නේ මොකද්ද කියලා මේ වචන භාෂාවෙන් කිව්වට තම තමන් තේරුම් අරගෙන තියෙන ක්‍රමවේදයේ අඩුපාඩු තියෙන පුළුවන්. එන මම උපාදානිය කියලා වචනයක් කියනවා. ඔයගොල්ලෝ අහගෙන ඉන්නවා. තම අහන ඔයගොල්ලෝ 100ක් ඉන්නවනේ ඒ 100 දෙනා. මෙන්න මේක තමයි හාමුදුරුවෝ කියන්නේ කියලා හදාගෙන කියනවා. ඒ 100ම වර්ධින්න පුළුවන්. එහෙනම් මේ උපාදානිය කියන එක යම් කිසි විදිහක බුදුහාමුදුරුවෝ පෙන්නපු උපාදානිය කියන වචනයක්. අපි ඒකට ආසන්න සුතමේ ඥානයක් ලබා ගැනීම භාවනාවේදී නම් වැදගත් සාධකයක් කියලා. දැන් අපි බලමු මේකට සුදුසු වෙන මූලිකව බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ උපාදාන නැති තැන බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙන කොහොමද? බුදුහාමුදුරුවෝ පෙන්නන උපාදාන නැති තැන මොකක් නිවන් දැකීම කියලා කියන්නේ උපාදාන නැති තැන තමයි. ඒකර නිවන කියන එක අපි 100 දෙනෙකුට පුළුවන් 100ක් හදාගන්න. නිවන කියන එක 100 දෙනෙක් ඉන්නවනම් 100ක් නිවන 100ක් වෙනවා. එතකොට මේ AC නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන දේ. ඔරෝක ගැටුවක්. දැන් බුදුහාමුදුරුවගේ ධර්මයේ උපාදාන නැති තැන දහින්න පුළුවන් ලක්ෂණ ගොඩක් කියලා තියෙනවා. උපාදාන නැති තැන බුදුහාමුදුරුවෝ හොයාගත්ත උපාදාන නැති තැන දැක්මක් තියෙනවා. ඔන්න පළවෙනි දැක්මක් කියන්නේ දික්කිය කියන්නේ. ඒ දික්කියේ තියෙන විශේෂත්වය තමයි ඒ දික්කියේ අන්තර්ගතයේ වෙන්නේ චතුරාර්ය සත්‍යය. ඔන්න උපාදාන නැති තැන තියෙනවා දික්කිය. ඒ දික්කිය අන්තර්ගතේ මොකද්ද? චතුරාර්ය සත්‍යය. අනේක විදිහට බුදුහාමුදුරන්ගේ දේශනාව. තව විදිහක දේශනාවක් තියෙනවා උපාදාන නැති තැනක් තියෙනවා ඒ තැන දහමක් තියෙනවා ධර්මයක් තියෙනවා ඒ ධර්මයේ හේතුඵල ධර්ම. මම මේක කලින් මේ දෙම කරකට. තව විදිහකට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විස්තර වෙනවා උපාදාන නැති තැන ද්‍රව්‍යාත්මක දෙයක් තියෙනවා ඒ තියෙන්නේ ධාතු හයයි. නේද? ධාතු 18 කියලා මේ විස්තර අතුක ගන්න පුළුවන්. ඒවා කොහොම වුණා? ධාතු 6 කියලා තමයි මුලින් කියන්නේ. ධාතු ඉතුරු වෙනවා ද්‍රව්‍යාත්මකව උපාදාන නැති තැන. තව විදිහකට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා උපාදාන නැති තැන ඉතුරු වෙනවා ක්‍රියාකාරීත්වයක් වශයෙන් පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පිළිස්සන. මොන උපාදාන නැති තැන කියන ධාතු. දැන් මේව සංවර්ධනය වෙන්න පුළුවන් ධාතු කියන එක විස්තරාත්මකව වෙන්න පුළුවන් ඕන තරම්. එතකොට යමෙකුට පුළුවන් මේ ධාතු ගැන ඉගෙන ගන්න. ධාතු ගැන හොඳටම උගන්වලා තියෙන්නේ ධර්මයේ අභිධර්ම. අභිධර්මයෙන් කියන අමුතු ධර්මයන් නෙමෙයි මේ ධාතු ගැන විග්‍රහය. පුළුල් විග්‍රහය. දැන් එතකොට වෙන්නේ මොකද්ද? ධාතු ගැන ඉගෙන ගත්තෝ යමේ උපාදාන නැති තැනකට යනවද? නැත්නම් ධාතු උපාදාන වෙනවද? ඔබ තමයි ප්‍රශ්නේ. දැන් උපාදාන නැති තැන තියෙන්නේ ධාතු. යමේ ධාතු ගැන ඉගෙන ගන්නවා. මොකද අවසාන ප්‍රතිපල. කෙලවරක් නැතුව ඉගෙන ගන්නවා. පරිණත වෙනවා. අවසාන ඵලයේ උපාදාන නැති තැන යාට හම්බ වෙනවද? ධාතු උපාදාන වෙච්චි පුජ්‍යලේ බිහි වෙනවා. ධාතු උපාදාන වෙච්චි පුජ්‍යලේ බිහි වෙනවා. ධාතු උපාදාන වෙච්චි පුජ්‍යලේ කියන්නේ එතකොට ඒ ධර්මයේ දන්නේ පුජ්‍යලේ බිහි වෙනවා. එහෙනම් ඔන්න අපිට වෙලා තියෙන්නේ. දැන් උපාදාන නැති තැන තියෙන්නේ දහමක් විදියට හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම ඉගෙන ගත්තම මොකද වෙන්නේ? උපාදාන නැති තැනකට යනවද යා? ඊළඟට නැත්නම් හේතුඵල ධර්ම උපාදාන වෙච්චි පුජ්‍යලේ බිහි වෙනවා. අන්න තේරුණාද? දැන් ඒකම බුදුහාමුදුරන්ගේ ධර්මයේ සත්‍ය සොයන මාර්ගය කියලා ලංකාවේ කොච්චරයි කියන්නේ? ඒ ඔයගොල්ලෝ කොච්චර අනුගමනය කරනවද? එතකොට බුදුහාමුදුරෝ කියපු ඒකායන මාර්ගය අහක් කරලා ඔයගොල්ලෝ විකල්ප මාර්ග අනුගමනය කරනවා. දැන් ඒකට තව ගැටලුවක් එනවා එනවා. දැන් මෙච්චර මම මෙහෙමම කියනවා එහෙනම් වැරදි දේවල් ඉගෙන ගන්න එක නෑ. වැරදි කියලා හිතන්න එපා. මේක දෙකක් කියලා දැනගන්න. ඒකායන මාර්ගයේ නෙවෙයි මේක. මේ පිළිබඳ දැනුමක් තිබුණොත් වාසියක් තියෙනවා. ඒ වාසියත් මම අද කියartifactId. ඒ ඉගෙනගත් එක වාසියක් කරගන්න පුළුවන්. ඒක කියartifactId. මොකද්ද වාසිය? උපාදාන නැති තැන හඳුනගත්තොත්, උපාදාන නැති තැනට ගියොත් ශික්ෂාවෙන් ඒක උපාදාන නැති තැන කියලා හඳුනගැනීමේ පහසුවක් අරටින් ඉගෙන ගැනීම තුළ තියෙනවා. නමුත් ඒකට නෙමෙයි ඔයගොල්ලෝ යන්නේ. ඒ ටික ඉගෙනගෙන උපාදානෙ නැති තැනකට යනවා. ආ මේක තමයි වැරද්ද. දැන් වැරද්ද තේරෙන්න ඕනේ. මොකද්ද වැරද්ද අපි? උපාදාන නැති තැනකට යන්න ඉගෙනගෙන බෑ. ඉගෙන ගැනීම තුළ වාසියක් තියෙනවා. මොකද්ද? උපාදාන නැති තැන ශික්ෂාවෙන් ලැබුණම ඒක හඳුනාගත්තොත් සැපයි කියන தත්ත්වයට හඳුන ගැනීමේ හැකියාව නැති වෙයි. තේරුණානේ? ඒක නිසා වෙන ඔයගොල්ලෝ ඉගෙන ගැනීම නවත්තන්න කියන එකක් මෙතනින් පස්සේ භාවිතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් එක දැක්මක් අහක් කරගන්න ඕනේ. ඉගෙනගෙන මේ දේ ලබා ගන්න බෑ. ඉගෙන ගැනීම උදව්වක් වෙන්න පුළුවන් ලැබෙන්නේ මේක ශික්ෂාවෙන් විතරයි කියලා. ඒ කියන්නේ මාර්ගයෙන් විතරයි. දැන් ඒක ගැන තවත් ඔයගොල්ලන්ට වැදගත් ධර්ම කාරණා ටිකක් ඒත්තු ගන්න විදිහට මේ චතුරාර්ය සත්‍යය ලැබෙන්නේ තේන උපාදාන නැති තැන. උපාදාන නැති තැනක දකින්න පුළුවන් ලක්ෂණ හතරක් තමයි මේ චතුරාර්ය සත්‍යය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මගේ සත්‍ය දකින්න නම් සංසාර විමුක්තිය දකින්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියන්නේ සංසාර විමුක්තියටපත් වුණා. මුලින්ම අවබෝධ කරගත්ත කෙනා සෝවාන් වුණා. තවදුරටත් මේක ගැඹුරෙන් ගැඹුරට එහාට එහාට ඉස්සරහට අවබෝධ වෙනවා කියන්නේ සකදාගාමි අනාගාමි අරියත් ආදී දේවල් අවබෝධ වෙනවා. දැන් මතක තියාගන්න ඕනේ එහෙමනම් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන තත්ත්වවලදී හැමදාම වෙලා තියෙන මොකද්ද? ඒ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වීමක්මයි. දැන් අපි හිතමු මේ දේ අවබෝධ වෙන්න අපි කරන්න ඕනේ මොකද්ද? ඉගෙන ගන්න එකද නැහැ. ඔය කියා දීපු සතිපට්ඨානයේ තියෙන භාවනා ක්‍රමය අනුගමනය කිරීම. එතකොට සීල සමාධි ප්‍රඥා දියුණු වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා එහෙම භාවනා ක්‍රමය. අපි හිතමු ඔයගොල්ලෝම මොන ටික ටිකක් කරගෙන යනවා. අනික් වැඩ එක්කම මේ දේ පුරුදු කරනවා. පුරුදු කරනකොට ඔය උපාදාන නැති තැනකටපත් වෙනවාමයි. මේක මම නෙමෙයි කියන්නේ. මේක තමයි බුද්ධ දේශනා. අර හැම භාවනා වැඩ මේ පැහැදිලි කිරීමකම අවසානයේ දාලා තියෙන වාක්‍යයේ තියෙන එක නේද? නච්චකිච්චි ලෝකේ උපාදී. මේක ගුරු ටියුෂන් ගුරුවරයෙක් කියන කතාවක් නෙමෙයි. නේද? මේ කියන්නේ මේ දේශනා කරන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. මොනවා කරා කරොත් වෙනවා කියලාද අර කියලා තියෙන විදිහට භාවනා කරනවා. තේරුණා නේද? එතකොට ඒ විදිහට කවුරු හරි ගිහිල්ලා උපාදාන නැති තැනකටපත් උනා කියන්නේ. පත් වුනොත් එහෙනම් එයාගේ දැක්ම තුළ ඉතිරි වෙන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍යය. ආර්ය සත්‍යය හත. එතකොට මේ දැක්ම කියන්නේ මොකක්ද? ඔයගොල්ලන්ට දැක්මක් නැහැ. දැක්ම කියන්නේ අපි දැන් ඉංග්‍රීසියෙන් භාවිත කරන විෂන් කියලා. දැන් ඉස්කෝලයක් ගත්තා, පාසලක් ගත්තා, ආයතනයක් ගත්තා. මොනවා හරි සමිතියක් ගත්තා, සමාගමක් ගත්තා. පුජ්‍යල කණ්ඩායමක් ගත්තා. හොඳ හෝ නරක කියන එකේ විෂන් එකක් තියෙනවා. දැක්මක්. ඔයගොල්ලන්ට පෞද්ගලිකව දැක්මක් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ පෞද්ගලිකත්වයට ආක් වෙනවා. අඹුතැමී නැත්නම් ගෘහස්ථ ගේනස දෙන්නයි දැන් ස්වාමියයි බිරිඳයි ඒ දෙන්නගේ දැක්මක් කියන එක අහුවෙලා පුජ්‍යලිකක් දැක්මක් ආයතනයක් ගත්තෝ ආයතනයේ දැක්මක් තියෙන එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සියලුම මනුස්සයන්ට අනිවාර්යෙන් තියෙන එකක් තමයි දැක්ම. දැක්ම තියෙන දැන් දැක්ම තුල මේ විෂන් කියන එක තුල දැන් නැති මොකක්ද? එක දෙයක් නෑ. චතුරාර්ය සත්‍ය විතරක්. එහෙනම් මේ දැක්ම කියන්නේම සංසාරේ හදන කාරකය. දැන් පාසලක තියෙන දැක්මක් තියෙන පාසලට එතන තියෙන සංසාර විමුක්තියට දෙයක් නෑ. ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වයේ ගත්තොත් තමන්ට තියෙන දැක්ම ඒ දැක්මේ නැත්නම් මොකද්ද? සංසාර විමුක්තියට අවශ්‍ය සාධකේ නෑ. සංසාර විමුක්තියට අවශ්‍ය සාධකයේ තියෙනවා නම් සංසාර විමුක්තියක් තියෙනවා නම් ඒ දැක්වේ තියෙන චතුරාර්ය සත්‍යයට ලැබෙන ප්‍රතිපලයක්. දැන් ඇහැට පේනවා කියන්නේ ඇහැට අරමුණ, කනට ඇහෙනවා කියන්නේ කනට අරමුණක් එනවා කියන්නේ. මනසට මතක් වෙනවා කියන්නේ මනසට අරමුණක් එනවා කියන්නේ. එහෙමනම් මේ ඉන්ද්‍රිය හයෙන් එකකට අරමුණක් ආවොත් එතන උපදින්නේ මොකද්ද? දැක්ම. මුලින්ම උපදින්නේ දැක්ම. ඒකට බුදුහාමුදුරුවෝ කියන දිට්ඨිය කියලා. අපේ භාෂාවට ගත්තම දැක්ම. ඉංග්‍රීසියට ගත්තම විෂන්. එහෙනම් කොහෙද මේ විෂන් එක ඇති වෙන්නේ? එක්කෝ පේන්න ඕනේ. එක්කෝ ඇහෙන්න ඕනේ. නැත්නම් ස්පර්ශයක් දැනෙන්න ඕනේ. ඔය වගේ මේ උපත් ඉන්ද්‍රිය හයට අරමුණක් එනකොට විතරයි මේ දැක්මක් නිස්පාදනය වෙන්නේ. දැන් එහේ මේ දැක්ම තුල දැන් බැලුවොත් ඔයගොල්ලන්ට මේ වෙලාවේ එහෙම දැක්ම තමයි මේ ඇති වෙන්නේ. මේ දැක්ම වල ඇතිවීමේ ප්‍රතිඵල තමයි බණ. බණ අහනවා කියන්නේ. මොනවද ඇති වෙන දැක්ම? මොන වගේ දැක්ම වල ඇති වෙන්නේ? දැන් ඔයගොල්ලන්ට මේ බණ අහනකොට ඇතිවෙන්නේ නැත්තේ චතුරාර්ය සත්‍ය විතරයි දැක්කොත්. අනික ඕන කොන ගොඩක් ඇතුළත් වෙන්න පුළුවන්. ඇයි හේ? ඇහෙන හැන වචනයක් ගන්න ඔයගොල්ලන්ට කැමති දෙයක් පිළිං ඔබ අර්ථකථන කරගන්න. මේක හොඳයි කියලා හිතනවා. හොඳයි කියනකොට තියෙන චතුරාර්ය සත්‍යය ඒ දැක්ම තුළ හොඳයි කියන දැක්මක් තියෙනවා. හොඳයි කියන වචනයක් තියෙන චතුරාර්ය සත්‍යය නෑ. මේ බල නරකයි. නරකයි කියන වචනයක් ගැවිලා තියෙන චතුරාර්ය සත්‍යය නෑ. මේ බල හොඳත් නෑ නරකත් නෑ. එහෙම එකක් චතුරාර්ය සත්‍යය ගැවිලා තියෙන්නේ නෑ. එහෙනම් දැන් අපි බණ අහනවා කියන්නේ දැක්ම තුළ චතුරාර්ය සත්‍යය නෑ. ඔයගොල්ලෝ දැන් කාලේට සාදු කියලා හොඳ පූජාවක් තියෙනකොට මොකද වෙන්නේ? දැක්ම තුළ මොකද්ද තියෙන්නේ? චතුරාර්ය සත්‍ය. ආ එහෙම පූජා හුඟක් කල් කරවත් අවුරුදු 10 ගාණක් කරොත් චතුරාර්ය සත්‍ය ඉන්නේ දැක්මට. නෑ එන්නේ. ඒක චතුරාර්ය සත්‍ය දැක්මට එන ක්‍රමයක් නෙමෙයි. ආමිෂයේ එහෙම එකක් නෙමෙයි. තේරුණාද? ඒකයි චතුරාර්ය සත්‍ය දැක්මකට එන්න පුළුවන් ඒකායන මාර්ගයක් මිසක් ක්‍රම දෙකක් විකල්ප මාර්ග නෙමෙයි. එකයි. ඒකායන මාර්ගය තමයි දැන් අපි කතා කරගෙන ආපු ක්‍රමය. දැන් ඒ ක්‍රමයේ ගිහිල්ලා එහෙනම් මේ දැක්ම තුල නැත්නම් මේ මමත්වයේ අහක්කිතර නැත්නම් උපාදානයේ නැති වෙච්චිතර මේ තියෙන සිවිසීසී සිදුවීම නැත්නම් මේ දැක්ම තුල තියෙන පරිවර්තනය හොයාගත් එක තමයි සම්මා සම්බුදුරේගේ තියෙන සිවිසීසී ගුණය. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ ඒකයි. ඒ ගුණය හොයාගත්තා වගේ නෙමෙයි ඒ ගුණය මේකයි කියලා අනිත් අයට කියන්න පුළුවන්. ඒක තව ඉන්නා ලෝකයේ පිරිසක් මෙහෙම මේ ධර්මානුකූලව හැසිරෙනවා මේ ගුණය ඉබේ පිහිටනවා යාට. එයාට එනවා. මොකද උපාදාන නැති තැනක් යාට වටිනවා කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ උපාදාන නැති තැන චතුරාර්ය සත්‍යයත් ඒ දැක්ම තුළට අන්තර්ගත වෙනවා. එකම ප්‍රශ්නේ තව කෙනෙකුට කියන්න බැහැ. ගොළු වෙලාද මේ වෙන්නේ? නෑ. එහෙනම් ගොළු වෙලා නෙමෙයි කියන්න බැහැ. මේකේ තියෙන වටිනාකම තව කෙනෙකුට කියා දෙන්න බැහැ. හැබැයි එයා දන්නවා මේක තමයි වටිනේ. එනවානේ මෙච්චර ධර්ම විස්තරයක් කරගන්න. මෙච්චර පැහැදිලි කරගන්න බෑ. හුඟක් වෙලාවට මෙහෙම වෙන්නේ යාගේ අවසාන කාලෙ වෙන්න පුළුවන්. ඒතර මෙහෙම වටින දෙයක් මම මෙහෙම දෙයක් මනරංගන මට තේරිලා තියෙනවා කියයි. තේරිච්ච එක මොකද්ද කියලා කියන්න. එනවාන් ඒ පසරි බුදු. ඒ වුණාට වර්තමානයේ ඉන්න ශ්‍රාවකය කොහොමද? නෑ. ඒකට බුදුහාමුදුරුවෝ මේ දැක්ම හොඳට මෙහෙම දැනගත්තා. ඒ සම්මා සම්බුද්ධ තත්ත්වය. පසේ බුදුවරු තමන්ගේ සෝ උත්සාහයෙන් කාගෙන් උදව් නැතුව මේ දැක්ම ඇති කරගන්නවා. කියන ප්‍රශ්නේ මොකද්ද? ඒක තියාගන්න බෑ. නමුත් ඊට වැඩි පසේ බුදුවරයන්ටත් වැඩි උසස්ද ශ්‍රාවකය. එතකොට අර ටියුෂන් දෙන්නේ කොහොමද කට්ටිය? අලුත් දැක්ම අල්ලන්න. මේක නේද මොකද? මේක තමයි මොකද? මේක තමයි වර්තමානයේ වංචාව. ධර්මයේ තියෙන ලොකුම වංචාව උත්තර තමයි තියෙන්නේ. ඒත්මනේ වැඩි මිනිසක් අහුවෙලා තියෙන වංචාව තියෙන උත්තරය මම කියන තැන. ඒගොල්ලෝ කියන්නේ 아무ත දැක්ම. ඕකේ නැත්නම් මොනවද චතුරාර්ය සත්‍ය? දැන් එහෙමනම් ශ්‍රාවකයෙකුට සුතම ඥානයක් මේකට අවශ්‍යයි කියන එතකොට අර බොරු ඒවට අහු වෙන්නේ නැතුව ඒ ශ්‍රාවකය හරි ගමන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දීපු උපදේශ අනුව අවසන් තැනට යනවා. ඒ කියන්නේ මේ උපාදාන නැති වෙනවා කියන්නේ මමත්වේ ශූන්‍ය වෙනවා කියන එක. ඒක විදිහට අපිට තේරෙන වචන වලට ගත්තම මේවත් මම කියන වචන අනුව හිතනවා නෙමෙයි ඒගොල්ලන්ට මේ අනුමාන ඥාන වලටයි කියන්නේ. මේක තර්කයෙන් ගන්න පුළුවන් එක හිතලා ගන්න එකක් නෙමෙයි. මම හැමදාම උපදෙස් දෙනවා. දුන්නෙත් එහෙමයි දෙන්නෙත් එහෙමයි. ඔගොල්ලෝ මේක ලබා ගන්න ඕන ශික්ෂාවෙ කියලා. තේරුණා නේද? ශික්ෂාවෙ යන්න මේක ලැබෙන්නේ. ලැබුණා හඳුන ගැනීමේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒකට දැනුවත් වෙන එක වටිනවා. එච්චරයි තියෙන ප්‍රශ්නය. දැන් මමත්තේ ශූන්‍ය වෙච්ච තැනක උපාදානේ නැහැ. දැන් අපි ඒක නිකම්ම හිස්තනක් කියන එකට හුඟක් වෙලාවට අර්ථකථනය. අපේ තියෙන දැන්දැනම දැන් තියෙන ශිල්පීය ඥාන හැම එකක්ම මේව අහක් කරන්න යන්නේ මමත්තේ නැති තැන මෙලෝදියක් තියෙන්න බෑ. ඒක දැනගන්න දැන් මෙන්න එහෙනම් මම උදාහරණයක් කියන්නම්. මොකද මේ චතුරාර්ය සත්‍ය ගැන දැනගන්න පෙර මේවා දැනගන්න ඕනේ. නැත්නම් අර බොරුවට ආය අපි අහු වෙනවා. දැන් අපි හිතමු යම් කිසි තැනක අපි නිකං ගමු වතුර එකක් අරගෙන ඔකට ලුණු ටිකක් දිය කරනවා. එතකොට තියෙන්නේ මොකද්ද? ලුණු වතුර. දැන් වතුර නෙවෙයි මෙතන තියෙන්නේ ලුණු වතුර. යම් කිසි පිළපීය ක්‍රමයක් යොදාගෙන මොකද්ද ක්‍රමය කියලා මට කියන්න බෑ. නමුත් අපි අනුමාන කරන මොනවා හරි හොඳ ක්‍රමයකින් මේ ලුණු ටික අහක් කරනවා. ලුණු වතුර තියනවා ලුණු ටික අහක් කරනවා. මොකද මේ ඉතුරු වෙන්නේ ඉතුරු වෙන දෙයක් නැද්ද? තියනවා. මොනවද ඉතුරු වෙන්නේ? පිරිසිදු වතුර. ඉස්සෙල්ලා තිබුණේ ලුණු වතුර, අහක් උනේ ලුණු, ඉතුරු වෙනවා පිරිසිදු වතුර. ඒක ඇත්තනේ. ඒක සමාජයේ අද වර්තමානයේ ඕනතරම් මුහුදු ජලය බොන්න ගන්නවා කියන්නේ ඔය වගේ වැඩක් කරලා නෙමෙයි. ලුණු ටික අහක් කරනවා. නැත්නම් අපද්‍රව්‍ය අහක් වෙනවා. පිරිසිදු වතුර ඉවත්. මමත්තේ උපාදානය කියන බුදුහාමුදුරන්ගේ මේ ධර්මයක් පොන්නේ වගේ අපත්‍රාක්යක් අපි ළඟට ආවා. තේරුණානේ? එහෙනම් මේ උපාදානය කියන කතාවත් මමත්තේ කියන සංකල්පනාව, මම මගේ මගේ ආත්මය කියන සංකල්පනාවත් මේ අපි තුල කලවම් වෙච්ච අපත්‍රාක්ය. පිරිසුදු කෙනේ පිරිසුදු තත්ත්වයක් තියෙනවා. එතන අපද්‍රව්‍යයෙන් එළියට ආවේ කවුද? පුජ්‍යලේ. සතෙක් පුජ්‍යලේ. අපද්‍රව්‍ය කලවම් වුණාම සතෙක් පුජ්‍යලේ. අපද්‍රව්‍ය හක් වුණාම දික්තියක් දෙනවා. ඒ දික්තිය චතුරාර්ය සත්‍යය. ඵලයක් තියෙනවා. නැත්නම් දහමක් තියෙනවා. ඒ දහම කියන්නේ හේතුඵල ධර්ම. එහෙනම් අපද්‍රව්‍යයේ තියෙනකොට වෙන්නේ මොකද්ද? ඔය එකක් වන්නේ සත් දික්තියක් තියෙනවා. ඒ දික්තිය නැත්නම් මොකද්ද? දැන් වගේ අපි ළඟ තියෙනවා දිට්ඨියක්, ඒකෙත් නැත්නම් මොනවද චතුරාර්ය? අපි ළඟ දහමක් තියෙනවා නැත්නම් මොකද්ද? තේරෙන්නේ නැති දහම මොකද්ද? හේතු කොටදම වෙන ඕන තරම් කුණු ගොඩවල් දන්න ගන්න පුළුවන්. ඔබේ තියෙන ධර්ම නොදන්නේ මොකද්ද? අපි දැන් හේතු කොටදම අපි හැදිලා තියෙන්නේ. එහෙනම් මේ සමස්තයේ ගොඩ නැගිලා තියෙන ද්‍රව්‍යාත්මකව තියෙන්නේ ධාතු. අපිට තේරෙන්නේ ධාතු නෙවෙයි. අපිට තේරෙන්නේ ශරීරයේ ගත ඕලුව, කකුල, බඩ, ඇහැ, කන, දිව, ඔන්නෝම ටික ගන්න ඕවා ධාතුද අපිට මෙදී. දැන් ඕක ධාතු විදිහට බලන්න ගියොත් මොකද වෙන්නේ? ධාතු දකින්න මම එක්කෙන්. තේරුණානේ? ඉන්න ඉගෙනගෙන මේක දකින්න බෑ. දැන් කොහොම හරි එහෙනම් මමත් ඒ නැත්නම් උපාදානිය අහක් වෙනවා කියන්නේ අර මොනෝ හරි කලවම් වෙච්චි ලුණු වතුර ටිකෙන් ලුණු ටික හක් වුණා වගේ පිරිසිදු වතුර ඉතුරු කරන එක. මේසා ඉතුරු වෙන දෙයක් තියෙනවා. ශූන්‍යයක් නෙමෙයි. නැත් කිසිවක් නැති වෙනවා නෙමෙයි. මෙන්න මේක දැනගන්න. එහෙම දැනගන්න නැතුව එහාට මේ ධර්මයෙන් ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න අපහසු වෙනවා. එහෙනම් මමත් මේ නැති තැනක දෙයක් තියෙනවා. මමත් මේ නැති දැනක නැති දේකුත් තියෙනවා. නැති දේ තමයි සත්ව කුජල භාවය නැති. එහෙනම් චතුරාර්ය සත්‍ය තියෙන දකින්න වෙලාවක මමත් යහක් වෙලා උපාදානය යහක් වෙලා එතන දැක්මක් තියෙනවා. ඒ දැක්මේ තියෙන්නේ කාරණා හතරක්. දැන් අපි බලමු බුදුහාමුදුරුවෝ කියන දේශනා කරන ওই කාරණා හතර කොහොමද ওই දැක්මට ඇතුළත් වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ කොහොමද? දැන් මේ චතුරාර්ය සත්‍ය බලන්න. ඒකේ තියෙනවා දුක්ඛාරි සත්‍ය, සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය, මාර්ගාරි සත්‍ය. මාර්ගාරි සත්‍ය කියන්නේ මොකක්ද? අපි ඕක විතර ගණන් ගන්නෑ. දුක දැනගත්තම හරි ප්‍රශ්නේ විසඳනවා කියලා තමයි උඩපයි. ටියුෂන් යන්නේ ඒකට. එතන සමුදය දැනගත්තොත් තමයි. හතරවෙනි ආර්ය සත්‍යයේ මෙතන ප්‍රබල මාර්ගාර්ථ සත්‍ය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියලා නේද කියන්නේ. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියලා නේද කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේ භාවනා කරන වෙලාව යන්නේ කොහොමද? මොකද්ද කරන්නේ? මේ මාර්ග ආර්ය සත්‍ය නේද යන්නේ? ඔය මගේ නේද යන්නේ? එහෙනම් ඒ මගෙන් නෙවෙයිද උපාදාන නැති වෙනතන ලැබෙන්නේ? ආ ඒ මාර්ගක ගියා ඒ මගේ ප්‍රතිඵලයක් විදියට ලැබුණා උපාදාන නැති තැන. එහෙනම් ඒ මගේ ගිහිල්ලා උපාදාන නැති වෙන තැන දැක්ම තුල අන්තර්ගත වෙන්න ඕන නේද ආපු මග. මේක අහම්බෙන් වෙන එකක් නෙවෙයි නේද? කොහොමද ඉතින් පළවෙනි ආර්ය සත්‍ය පිළිගන්න ඕනේ මගේ ගියා නම්. ඒ මගේ යනවට ඔයගොල්ලෝ යන්නේ බුදුහාමුදුරුවෝ කියනවා සීල සමාධි ප්‍රඥා කියන මගේ යන්න කියලා. ඔයගොල්ලෝ යනවා ප්‍රඥා සීල සමාධි කියන මගේ කවදාවත් චතුරාර්ය සත්‍ය නැබේ. ඒ සම්පූර්ණ කන පිට ගන්න. සම්පූර්ණ විකෘති. ඒගොල්ලෝ පොඩ්ඩක් නෙවෙයි සම්පූර්ණම විකෘති. ප්‍රඥා සීල සමාධි වලින් චතුරාර්ය සත්‍ය ලබා ගන්න බැහැ. එහෙම අදහන කීනකින්වත් තියෙනවා යාර ලැබෙන්නේ. හේතුව බුදුහාමුදුරගේ ධර්මයේ විරුද්ධ යාගේ දැක්ක. සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න බෑ යාට. ඉඟට දැක්කුටි. ternary දැන් පැහැදිලි ඉන්නේ දැන් ඔයගොල්ලෝ කොහේ කොයි ගමනක ගිහිල්ලාද උපාදාන නැති තැනකට යන්නේ බුදුහාමුදුරෝ දීපු ඒකායන මාර්ගෙන් ගිහිල්ලා. සමහර විට ඔයගොල්ලන්ගේ සක්මනේදී මේ උපාදාන නැති තැන හම්බ වෙයි. දැනට හම්බ වෙලා ඇති. හඳුනා ගන්න බැරි ඇති වටින එකක්. මොකද හරි ටියුෂන් හොල්මන් ඔලියේ හොල්මන් කරා. වෙන දෙයක් නෙමෙයි. එදායට එහෙම හොල්මන් නැති නිසා ලැබිච්ච හැටි හඳුනගත්තා. අපිට බෑ හඳුනගන්න. අපේ හොල්මන් වෙයි. තේරෙන්නේ නැතුව ඔයගොල්ලන්ගේ අඩුවක් නෙමෙයි මේ තියෙන්නේ හොල්මන් ප්‍රමාණය වැඩි නිසා අර ලැබෙන එක ලොකුනේ. එහෙනම් බොරුවට හදාගත්තේ දැක්මවල අපි වැඩි. එන්නේ ගැටලුව හින්දා අතනදී ලැබුණට ඒක වටින් නැති වෙන්න පුළුවන් කොහොම හරි. එහෙනම් සක්මන කරමින් ඉඳලා ඔයගොල්ලන්ට ලැබුණ උපාදාන නැති තැනක් කියලා හිතන්න බාටහරි ලැබුණා. එහෙනම් එයාගේ දැක්ම තුලින් අහක් වෙන්න පුළුවන් දාපු ක්‍රමී නෑ. ආ එහෙනම් ඒක නේද බුදුහාමුදුරුවෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ නේද? ඒ දැක්ම තුල අනිවාර්යෙන් ගිය විදිහ තියෙන්න ඕන. එහෙම ගිය විදිහ නැත්නම් ආය ගමනක් එතෙන් යන්න බෑ. එහෙනම් උපාදාන නැති තැන ලැබුණා මේක හඳුනගත්තොත් ගිය විදිහකුත් ඒකේ අන්තර්ගතයි. තව කාටවත් නවත්තන්න බෑ යා යනවා ඉතින්. ඒයි පාර දන්න. එහෙනම් දැක්මේ ඉන්නකොට තමයි ඔය ගිය මාර්ගය. එහෙනම් ඔක තමයි එක සත්‍යය. මේ සත්‍යය අහක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඊළඟට බැලුවම අපි බලමු මුල මේක. දැන් ආර්ය සත්‍යය සත්‍ය හතරේ පළවෙනි ආර්ය සත්‍යය කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය. මේ දුක්ඛ ආර්ය සත්‍යය බුදුහාමුදුරන්ගේ වචන වලින් දේශනා කරලා තියෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය පබ්බේ යකතේ මේ දුක්ඛ ආර්ය සත්‍යය විස්තර කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ ඒ වගේම අනිකුත් බුද්ධ දේශනාවල පළවෙනි දේශනාව වශයෙන් පස්වග මහණුන් දේශනා කරපු ධම්මචක්කවතුන් සූත්‍රයේ මේ ආර්ය සත්‍ය හතර දේශනා කරලා තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කරලා තියෙනවා. ඔයගොල්ලොත් මේකම කටපාඩම් කියනවා. මොකද දුක්ඛ ආර්ය සත්‍ය. කොහොමද අපි දුක්ඛ ආර්ය සත්‍ය පාලියෙන් කියන්නේ? ඔව් ජාතිපි දුක්ඛ ඔයගේ ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අපේ දෙන ප්‍රියයන් අපේ සම්පයෝග ශෝක දුක්ඛ තියෙහි විපයෝග දුක්ඛ සංකීර්ණ පංච උපාදාන දැන් මෙහෙම දුකක් දුක්ඛ ආර්ය සත්‍ය මෙහෙම. එතකොට දැන් ඉපදීම දුකයි, ව්‍යාධිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි. මේවත් පොඩි පොඩි තැන් වෙනස් වෙලක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සතිපට්ඨාන සූත්‍රයේදී ව්‍යාධිය දුකක් විදිහට දාලා නැහැ. ඒක අත අන්තර්ගත නැහැ. ඒ කියන්නේ එතන උඩ උදාහරණයට වැරදිලා දෙකක් කිව්වා කියලා දෙහිතක් නෙවෙයි. දැන් නම් ඔක ලියපු පොත් ලියපු අයට වැරදිලා. ඒ සතිපට්ඨාන සූත්‍රයේදී දුක්ඛාර සත්‍යයට ව්‍යාධිය දාලා නැහැ. අනිත් තැන්වල කියලා කියවා තියෙන ව්‍යාධිය දාලා. හැබැයි හැමතැනම තියෙනවා ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි මේවා නම් හැමතැනම තියෙනවා. දුක්ඛාර සත්‍ය හැමතැනම තියෙනවා. ඒ වගේම ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනස්සය, අප්‍රිය දේ ලැබීම, ප්‍රිය දේ නොලැබීම දුකයි. ඊළඟට හැමතැනම තියෙනවා තව වචනය සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කියනවා නම් මේ පංචස්කන්ධ උපාදානයේම දුකයි. මේක අවසානේ කියලා හැමතැනම. මෙහර ව්‍යාධිය කියන්නේ ලෙඩ. ලෙඩ දුකක් කියලා නම් පළක් තැන්වල නැහැ. ඒකට හේතුව මොකක්ද? ලෙඩ කියන්නේ මොකද්ද? ජරාවේ තව ප්‍රතිපලය. වෙනස් වීම ජරා. වෙනස් වීමේ ප්‍රතිපලයක් ලෙඩ. එතකොට ඕනනම් ලෙඩක් විදිහට ජරාව ගන්න. අපි ජරාව කියන්නේ පිළිකුල් ජාතිය වලට. බුදුහාමුදුරුවෝ ජරා කියන්නේ මේක නෙමෙයි. පිළිකුල් හොඳ කියලා නෙමෙයි. හොඳ එකක් ජරා, පිළිකුලක් ජරා. වෙනස් වෙනවා කියන එකයි ජරා. එහෙනම් එන නිරෝගී කෙනා ලෙඩ වෙනවා කියන්නේ වෙනස් වීමක් නෙමෙයි. ඒක තමයි ජරා. දැන් මේ ජාතිය දුකයි. ජාතිය කියන්නේ ඉපදීම. අපි දැන් බලමු මරණය දුකයි. ඔය දෙක ඉස්සෙල්ලා කරකවමු. බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉපදීම දුකයි මරණය දුකයි. දැන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ශ්‍රාවකියෙක් ඉන්නවනම් ඒ ශ්‍රාවකයා ඉපදිච්ච කෙනෙක් නෙවෙයිද? කොහේරි ඉන්නවද ඔයලා බලන්න ඔයගොල්ලෝ දන්න ධර්මී බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ හෝ බුදුහාමුදුරුවෝ හෝ ඉපදිච්ච නැති කෙනෙක්ද? ඒ ඉපදුණ කෙනෙක්. තේරුණා නේද? එහෙනම් රහතන් වහන්සේ ඉපදිච්ච කෙනෙක්. රහතන් වහන්සේගේ මරණය රහතන් වහන්සේ උරුමද නැද්ද? එහෙනම් රහතන් වහන්සේ මැරෙන කෙනෙක්. ඒ ඔයගොල්ලන්ට ඔය දෙකම මොකද්ද තියෙන්නේ? ඔයගොල්ලොත් ඉපදිච්ච අයමයි, ඔයගොල්ලොත් මැරෙන අයමයි. තේරුණා නේද? එන රහතන් වහන්සේත් ඉපදුණු කෙනෙක්. එයා ළඟ දුකක් නැහැ, අපි ළඟ දුකක් තියෙනවා. රහතන් වහන්සේත් ඉපදුණා, අපිත් ඉපදුණා. ඒ වගේම රහතන් වහන්සේත් මරණයටපත් වෙනවා, අපිත් මරණයටපත් වෙනවා. නමුත් අපිට දුකක් පේනවා, රහතන් වහන්සේට නැහැ. ඔබ නේද ඔය කියන ආර්ය සත්‍යයේ තියෙන වෙනස? නැතු මේ ඉපදීමද දුක? එහෙනම් වෙන දෙයක්ද? මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ. ඉපදීමද දුක වුණොත්, ඉපදීම දුක වුණොත් රහතන් වහන්සේට දුක නැති වෙන්න බෑ. ඇයි? ඉපදීමක් තිබුණා. දැන් මරණේ දුක වුණොත් රහතන් වහන්සේගෙත් මරණයක් තියෙනවා. එහෙනම් දුක්ඛාර සත්‍ය ඔය අපි හිතන එක නෙමෙයි නේද? ඔයිට වැඩි වෙනස් ගැඹුරක් තියෙන දෙයක් නේ. දැන් ඔයගොල්ලෝ වුණාට ලැහැත් වෙන්නේ මොකටද ඔය? ඉපදීම නැති කරගන්න. මරණය නැති කරගන්න. කොහොම එකකටද බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ? නෑ, ඊට වෙනස් දෙයක්. අපි පොටක් මාරු කරමු. බුදුහාමුදුරුවෝ කියන ආර්ය සත්‍ය අපි හිතන එකක් නෙමෙයි. ඊට වෙනස්. උපාදාන නැති තැන දැක්මට ඇතුළත් වෙන දෙයක් කියලා දැන් අපි මේ වෙනකොට ඉගෙනගෙන හමාරා. නේද? ඊළඟට හමාරායි උපාදාන නැති වෙන මාර්ගයක් අපි ඉගෙන ගත්තා. ඒක දැන් පුරුදු වෙවි යනවා. ඒක නවත්තන්න නැතුව යන්න ඕනේ. එතකොට උපාදාන නැති තැන හම්බ වෙවි. තේරුණා නේද? ඉදිරියේදී හම්බ වෙවි. මේ ජීවිතයේදීම හම්බ වෙවි. ඒ හම්බ වෙනකොට එතන දැක්මක් ඇති වෙනවා. ඒ දැක්ම ඉතුරු වෙන්නේ මොකද්ද? ආර්ය සත්‍ය හතරයි. ඒ ආර්ය සත්‍ය හතරේ එක සත්‍යයක් තමයි දුක්ඛ ආර්ය සත්‍ය. දැන් එහෙනම් ඔයගොල්ලන්ට මේක හම්බ වුණා. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ චතුරාර්ය සත්‍ය ඔය භවනා කරන කවදාවත් ලැබෙන්නේ නැහැ නේ. ඉපදීම නැති දැනම් මරණේ නැති දැනම් ඉතින් හම්බෙලා කොහොමද එහෙම භාවනාව තුන හම්බෙන්නේ? නෑ. නමුත් දැන් රහතන් වහන්සේ ගත්තොත් ඒ වගේම අපි ගත්තොත් ඔයගොල්ලන්ට දැන් ඔය කියන දුක් වලින් වැඩිම දුක මොකක්ද? ජාතිය දුකක් කියලා දැන් මෙතන තියෙනවා. ජරාව දුකක්, මරණය දුකක්, ශෝකය දුකක්, පරිදේවේ දුකක්, ඒ වගේම උපායාසයේ දුකක්, එතනින් ගියාම කැමති දේ නොලැබීම දුකක්, අකමැති දේ ලැබීම දුකක්. සංකීර්ණ පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. දැන් මේ මොහොත ගත්තොත් මේ වර්තමානයේ විදිහට ඔයගොල්ලන්ට වැඩිම දුක ඔය කියන වර්ගීකරණ කරපු කාරණා 11ක් සාමාන්‍යයෙන් දිනන නැත්නම් 10ක් වෙනවා. ඔය 10න් කොයි දුකද දැන් තියෙන්නේ? ජාතිය ඉපදීමේ ළඟ දුකද දැන් තියෙන්නේ? මේ මොහොතේ මේ මොහොතේ. දැන් මරණය කියන දුකද දැන් තියෙන්නේ? මරණ දැන් මැරෙන්න ඕනේ. එක්කෙනා මැරි වැටෙන්න ඕනේ. ඒ අර ගිහල් ගස් වැටෙනවා වගේ එහෙම කවුරුහා වැටලා නැහැ නේද? කොහොමද මම මෙතෙන් තාවට? එනකි ඒ දුක දැන් නැහැ. මැරිලා මැරෙන්නේ මේ මරණයේ දුකක් වෙන්න නම් මැරෙන්න. නමුත් දැන් දැනට දුකක් තියෙනවා. ඒ දුක මොකක්ද කියලා ඇහුවොත් හැමතිනේ නොලැබීමේ දුක. ඒක මොකක්ද කියන්නේ? දැන් මේ මොකට දාවි මෙච්චර මහන්සි වෙලා නිවන් දකින්න. ලැබුණාද නිවන? ඒක තමයි දුක. කැමති නිවන් දකින්න ලැබුණා. කැමති දේ නොලැබුණාම දුක. එහෙනම් අහගොල්ල දැන් පෙළන දුක කැමති දේ නොලැබීමේ දුක තමයි හැමදේම. අනික්වත් කී තේරෙන්නේ. එහෙනම් මේ කියන කතාවේ ප්‍රශ්නයක් තියෙනවා. අපි තේරුම් ගන්න එක නෙමෙයි මේ දුක්ඛාරිය සත්‍ය ඒ ක්‍රමයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ. එනවා දුකාරී සත්‍ය කියන එක අපි දන්නේ නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්න තියෙන්නේ. මේකට හෝඩුවාවක් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. හෝඩුවාව තමයි දැන් ඔය වර්ණනා කරන බුදුහාමුදුරුවෝ කාරණා 11ක්. ජාතිය දුකයි, ජරාව දුකයි මොහොම දේශනා කරලා අවසානයේ දේශනා කරනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කියනවා නම් මේ පංචස්කන්ධ උපාදානයම දුකයි. එහෙනම් මේ සාරාංශ කරපිකනේද පංචස්කන්ධ උපාදානයම දුකයි කියන්නේ. එහෙනම් ඕකේ අර්ථය තමයි එහෙනම් ජාතිය උපාදාන වෙන හැම තැනම දුක තියෙනවා. ජාතිය කියන එක උපදීම කියන එක උපාදානයෙන් හටගන්නවා. එනැත්තම් කොහොමද සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන්නේ? එහෙනම් උපාදානයෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයයි ජාතිය. බුදුහාමුදුරුවෝ කියන දුක්ඛාර සත්‍යේ ජාතිය කියන එක උපාදානයෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයයි. ජරාව කියන එක නේද? උපාදානයෙන් ඇතිවෙච්ච ප්‍රලයයි. මරණය උපාදානයෙන් ඇතිවෙච්ච ප්‍රලයයි. තේරුණානේ? ශෝකය උපාදානයෙන් ඇතිවෙච්ච ප්‍රලයයි. පරිදේවේ උපාදානයෙන් ඇතිවෙච්ච ඵලය. දුක දෝමනස්සය උපාදානයෙන් ඇති වෙන ඵල. කැමති දේ නොලැබීම උපාදානයෙන් ඇති වෙන ඵලය. අකමැති දේ ලැබීමත් එහෙනම් උපාදානයෙන් ඇති වෙන ඵලය. ternary එහෙනම් උපාදාන නැති තැනක් ආවොත් අර ටික ඔක්කොම නැති වෙනවා. නැති වෙන දුන්නේ දැන් උපාදානයේ හේතුවෙන් ඇති වෙච්ච එකක් නම් උපාදානයේ නැති මොහොතක ඒ ඔක්කොම නැති වෙනවා. තේරුණා නේද? ඒක නිසා මේ ඉපදුනා කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. උප්පත්ති උපාදාන වෙන හැමතැනම දුක කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක ඇත්තද කියලා බලන්න. ඔයගොල්ලන්ට මේ සංසාරයේදී දුක ඇති වෙන්නේ, කනස්සල්ල ඇති වෙන්නේ, සන්තාපය ඇති වෙන්නේ, ශෝකය ඇති වෙන්නේ. උප්පත්ති මතක් වෙච්ච තැනක ඉඳලා හැමදාම ඇති වෙන්නේ ඔය. මතක් වෙනවා කියන්නේ උපාදාන. ඉපදීම නෙමෙයි උපාදානය කියන්නේ. ඉපදුනේ ඔයගොල්ලෝ 1900 බාර ගණන්. ඒක නෑනේ දැන් මේ වෙලාවට ඉන්නේ ඉපදින්. තේරුණාද? නමුත් දැන් මේ වෙලාවේ ඉපදුන් නැතුව අර ගෙදර කොච්චර උපදිනවද ඔයගොල්ලෝ? ඔයගොල්ලන්ගේ දරුවට දරුවන්ට මෙහෙම කතා කියනවා කියලා නැද්ද? අනේ මුංගේ අම්මා වුණානේ මං. ආන්න දුක. පා. මොකද මොන දුකද මේ? ජාති දුක. ඉපදුනේ දී දුක. තේරුණාද? එහෙනම් ඉපදීමද ප්‍රශ්නේ තියන්නේ උපාදාන වීමද? ඔන්න ඒ දෙක වෙන් කරගන්න. බුදුහාමුදුරේ ආර්ය සත්‍ය තියන්නේ උපාදානයක ගැටලුවක් නිසා ඉපදීමේක ගැටලුවක් නෙවෙයි. තේරුණා නේද? නමුත් සත්‍ය දැක්කම මරණය කියන එකත් එහෙම්මම තියෙනවා. පිරුණුවක් පානව රහතන් වහන්සේ ඊදාට උත්පත්තියක් නැති වෙන එක වෙනම කතාවක්. ඒ වෙන්නේ උපාදාන නැතිවීම නිසා වෙන දෙකින්. එහෙනම් ඊගාඩ උප්පත්තිය නැති කරන්න නෙමෙයි ඔයගොල්ලෝ ටියුෂන් යන්න ඕනේ. උපාදානේ දාන්නේ එක විතරක් ඉගෙන ගන්න. ඕක තමයි බුදුහාමුදුරු කිව්වේ. තේරුණානේ? උපාදානේ නැති වෙන විදිහ බුදුහාමුදුරු කියා දීලා තිනවා ඔයගොල්ලන්ට. ඒකේ මට පුළුවන් විදිහට මේ කාලේ මම කියා දෙන්නම්. දැන් ඔයගොල්ලෝ දඟලන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, වෙහෙදෙන්න ඕනේ, සෘතවත් ආර ශ්‍රාවකෙක් විදිහට මොකද්ද? ඉපදීමවත් ජාතිය ජරා මරණ හොව නැති කරන්න දැන් ජරාව නැති කරන්න දොස්තරල පස්සේ කියන හරියන්නේ ජරාව හැදෙන්නේ උපාදාන. උපාදානේ නැති කරන්න බුදුහාමුදුරුවෝ කිපික කරා. තේරුණා නේද? උපාදාන නැති වුණොත් එහෙනම් දුක නැති වෙනවා. තේරුණා නේද? නැතු උත්පත්තිය නැති කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. කරලා බලන්නකෝ මේ සංසාරයේ ඉගොඩ වී මරණය නැති කරගන්න දැන් අඩු කරගන්න විවිධ දේවල් කරන්නේ ඉවරයක් තියෙනවා. ව්‍යාධියට නම් ඔයගොල්ලෝ දැනුත් ඒකම දෙක ගන්න. දැන් ඔයගොල්ලන්ට දැන් බලන්න මැරිලා නැහැ කවුරුවත් මෙතන. අනාගතේ මැරෙනවා. නමුත් අනාගතේ මැරණ එක අපිට දුක. කොච්චරද කියනවා නම් ඔයගොල්ලෝ ළඟම දැන් ඒ වට ප්‍රාප්ති තියෙනවා. ඔය බෑග් වල දින බෙහෙත් පෙති ගෙලීට ගත්තම ඒක වෙනවා. ඔය බෙහෙත් පෙත්ත කියන්නේ මොකද්ද? මරණේ උපාදාන වෙච්ච වෙලා ලැබෙන එක. බෙහෙත් මොන්නේ මරණවට නෙවෙයි ජීවත් වෙන්න ඕන හින්ද නේද? එහෙනම් උපාදාන වෙන්නේ කොහොමද? මොකක්ද? මරණ. එහෙනම් මෙතන මරණය නෙවෙයි දුක, උපාදාන. තේරුණා නේද? දුක්ඛාරය සත්‍ය කියන්නේ නැතුව බොරු වැරදි දේවල් ගන්න එපා. දුක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. උපාදාන නැතිවීමෙන් විතරයි දුක හප්පේ. තේරුණා නේද? ඒක හින්දා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සංකීර්ණ පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. ඒ කියන්නේ ඒකෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කෙටියෙන්ම කියනවා නම් පංචස්කන්ධ උපාදානයේම දුකයි කියලා. එහෙනම් ජාතිය දුකක් වෙන්නේ, ජාතිය නිෂ්පාදනය වෙන්නේ, ජාතිය කියන දේ හැදෙන්නේ ඒක දුකක් බවට හැරෙන්නේ උපදුනේ හින්දා නෙවෙයි උපාදානේ වීමෙන්. තේරුණා නේද? දැන් බලන්නකො නිකන් ඉඳලා දැන් සාමාන්‍ය මේ පාරේ ඇවිදගෙන ගියා මේ ටිකේ ගියත් ඔයගොල්ලන්ට හම්බෙන්නේ මෙහෙම කට්ටිය කියන. අනේ මහත්තයා අපි දුප්පත් වෙලානේ පොදුනේ. කියයි මොකක්ද ඒ කියන්නේ? ඔය ඉඟන්නේ කියන්නේ. යාටකේ බස් එකට ගියත් දුප්පත් වෙලා ඉපදුනා. මොකද්ද මේ එයා දුකක් විඳිනවා. මොකද්ද දුක? ජාතිය දුක. ජාතිය උපාදාන කර කර හිඟා. ඔය හිඟන්නන්ට බුදුහාමුදුරුවෝ එදා කරේ ඔහොම කරලා වැඩ මේක විතරනේ නැහැ. මේ උපාදාන නැති කරනවාක් තියෙනවා. ඒකට අනුගමනය කරා. දැන් ඔයගොල්ලෝ කරන්නේ මම ඉතින් අහවල් පරම්පරාවේ ඉපදුනේ අපේ අම්මා මෙහෙමයි තාත්තා මෙහෙමයි අපි කරන්නේ මේ වැඩ කොහොමද මේ කරන්නේ කියලා දෙනවා. අපේ පරම්පරාවක් ගැන කියනවනම් තේරෙනවා නේද? ඒතර මොකක්ද කරන්නේ? දුක් විඳිනවා. ජාති උපාදාන කරනවා. තේරෙනවා නේද? ඒගොල්ලෝ යනවා මීස පොලිමේ යනවා බටහිර රටවල් වලට යනවා. මීස පොලිමේ ඉන්නකොට කැන්සල් කරනවා. ශ්‍රී ලංකාව එන්නේ එන්නේ කොහොමද? ජාතිය උපාදාන. එහෙමනේ උපත්ති නේද? අනේ ලංකාවේ උපදිනාට මේ හේන ගහන්නේ අපිට. මේ එංගලන්තේ හැම වුණාන අපිත් මිනිස්. ඕනෝව තමයි උපාද. ඕක තමයි දුක්ඛාර සත්‍ය බුදුහාමුදුරුවෝ කියන දුක. නැතෝ මේ ඔයගොල්ලෝ හදාගත්ත විකාරයක් තියෙන මොළින් ගන්න එක නෙමෙයි. එහෙමනේ බුදේ ඉඳලා හවස් වෙනකන් ඔය කාරණා 10 උපාදාන වෙන්නේ නැතුව ඔයගොල්ලන් උපාදානයක් ඉතුරු වෙන්නේ. එහෙමනේ ඇහැරියේ වෙලාවෙ ඉඳලා හවස නිින්දට යනකම් නිින්දේ උපාදාන නැහැ. එතක මොනවද උපාදාන? ඔය කියන කාරණා 10න් එක. එහෙමනේ ඒ 10 කොට ගැවිලා තියෙන්නේ කොතනද? උපාදානයේ ගැවිලා තියෙනවා නම් එතන තියෙන දුකක් කියලා ඔන්න බුදුහාමුදුරු හොයාගන්න. අපිට ඒක එහෙම නැහැ. මේවා ගැවුනට ගමන්නේ ඒ මෙහෙම ඉපදිනා නියොන් දකින්න ඕනේ. මම ඒකට දුදුකම් ලබලා ඉගෙන ඉපදිලා තියෙනවා. ඒකම දුකක් කරගන්න. තේරුණානේ බුදුහාමුදුරන්ගේ සූතවත්තාන් ශ්‍රාවකගේ ගුණ මොකක්ද? බින්දුවට යනවා. නැතුය. දැන් තේරුණානේ නම් දුක්ඛාර සත්‍ය කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු එකයි අපි දන්නේ එකයි දෙ. තේරුණානේ? එහෙනම් දැක්ම තුල අපි හිතමු යමෙක් උපාදාන නැති වුණාම එයාට තේරෙනවා එයාගේ දැක්ම තුළ තියෙනවා පිරිසිදු වෙලා තියෙනවා. එයාට ඒ දැක්මේ අනිවාර්යෙන් අන්තර්ගත වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය. මොකද මේකේ තියෙන්නේ? උපාදාන නැති තැනකටපත් වුණේ නැත්නම් උපාදාන නැති තැන කියන එකේ හඳුනගන්න පුළුවන්ද? දැන් අපි මේ සංසාරේම ජීවත් වුණේ උපාදානය කියන එක දෑවැද්ද කරගෙන නම් බූදලේ කරගෙන නම් උපාදාන නැති තැනක් ගැන අපි බොරු කිවිසන් දෙන එක බොරු නේද? අනුන්ට කියන එක බොරුවක් නේද? දැන් උපාදාන නැති තැන මෙන්න එහෙමයි කියලා කියා දෙනවා. ඔබ කරන්න ඒ කියා දෙන එක උපාදානයක් නෙමෙයි. එහෙම කියා දෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. යාලිල වැඩක් නෑ. උපාදාන නැති තැනට ලබා ගන්න ක්‍රමෙන් කියන්නේ. ඒක අමුතියෙන් අපි අමුතියෙන් හදලා කියලා දෙන්න ඕනේ නෑ. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ බුද්ධ ඥානින් එකයි. මොකද්ද හොයාගත්තේ? උපාදාන නැති තැනකට යන විදිය. ඒක කියා දෙන්න පුළුවන් ශ්‍රාවකයෙකුට සත්පුරුෂයෙක් විදියට අනිත් කෙනෙක්. තේරුණා නේද? දැන් එහෙම කියා දුන්නාට පස්සේ එයා යනවා උපාදාන නැති තැනට. එයා උපාදාන නැති තැනකට ගියේ නැත්නම් උපාදාන වෙච්ච හැම තැනම දුකයි කියලා තේරුම් ගන්න බැහැ. තේරුණා නේද? දැන් බැරි වෙලා හරි ඔයගොල්ලෝ උපාදාන නැති තැනකට මේ භාවනා වලින් හඳුනා ගන්නවා. ගත්තොත් සතිමත්ව ගිහිල්ලා හුදු වර්තමානයට එනවා කියන්නේ උපාදාන නැති තැනකට යනවා. එතන තියෙන ජාතිය. ඔන්න ගිය අයට තේරෙන්න ඕනේ. එතන තියෙද උප්පත්තිය ගැන කතාව. දැන් තියෙන බෙහෙත් දුන එක මතක් වෙනවද මරණයට හිතෙන්දි? ඒ මරණයක් නැතුනේ ඉන්නේ. එතෙන්ට ගිහිනේ යම් මරණ ඕනේද කවදාරි? දැන් තියෙන්නේ මරණ මොහොත නෙමෙයි අර කියන මොහොතයි. මම මේ කියන්නේ උපාදාන නැතුව භාවනාවෙන් ගත කරන මොහොත. ඕන තරම් පාස් කරපයි ඉන්නවා. බලන්න ඒගොල්ලන්ට මේ ಗುಣ දැන් හඳුනගන්න බැරිද? එයාට ඒ සම්මත්ව ඉන්න කය ගැන අවධානයක් හෝ සක්මනේදී ඕන අපි යාදුන්නේ භාවනා ක්‍රම දෙකයි. ඒ දෙකේ තුලදී ඔය ගුණේ පිළිතනකොට එයාට ජාතිය උපාදාන වෙන්නේ නැහැ. එනවා එයා ඉපදුණු කෙනෙක්ද මැරිච්ච කෙනෙක්ද මොකෙද කියලා එයාට තේරෙන්නේ නැහැ. එතන තියෙන එයා දන්නේ නැහැ කවුද. දැන් ඔයගොල්ලෝ දන්නවා මම බණ හණ්ඩාවේ මම ඉන්නේ මෙතනයි කියලා. ඔය දැන් දන්නේ. දැන් ජාතිය තියෙනවනේ හිතනවා. එහෙනම් ජාතිය උපාදාන වෙනවනේ. මම මෙහෙමයි ඉන්නේ කියනකොට ජාති උපාදාන වෙලා ඉවරයි. නැත්නම් උපදීනෝ නෙවෙයි ඉන්නේ. මට හොඳට තේරෙනවා කියනකොට මොකද වෙන්නේ? ජාති උපාදාන වෙලා ඉවරයි. මම කියන්නේ කවුද? ඉපදිච්ච එක තමයි. දැන් බලන්න ඔයගොල්ලෝ භාවනා කරනකොට ඉපදිච්ච එකට මොකද වෙන්නේ? එහෙම දෙයක් නෑ. ternary සතියට අහුවෙන ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව අයිති එකෙක් නෑ. එහෙනම් ජාතිය. ඒ ක්‍රියාව ජරාවටපත් වෙන්නේ නෑ. ඒ ක්‍රියාව මරණයට අහු වෙලා බය වෙන්න ඕනේ. එහෙනම් ජාති ජරා මරණ. ඒ ක්‍රියාවේ සතියෙන් අහු වෙනකොට සෝපයක් නැහැ. පරිදීවයක් නැහැ. හඬන එකක් නෙවෙයි. දුකක් නැහැ. කයක් කායික දුක දුක කියන්නේ. කයට දුකක් දැනෙන නම් තමන්ගේ කයක් තියෙන්නේ. එතින් තමන්ගේ කයක් නැහැ. මම නැහැ. උපදාන්න නැහැ කියන්නේ මම නැහැ. ඊළඟට යහට වෙන්නේ මොකක්ද? ශෝකය, පරිදේව, දුක්ඛ, දෝමනස නැහැ. කැමැති දේකුත් නැහැ. දැන් නිවන් දකින්න කැමැත්තක් නැහැ. දැන් නම් ඒ වෙලාවේ නිවන් දකින්න කැමැත්තක් වෙ ඉතුරු වෙලා නැහැ. දැන් නම් හරි හදිසි යන්නේ මේ ආත්මෙම නිවන් දකින්න. ඒ වගේ කිව්සන් යන්නේ මේ ආත්මෙ කොහොම හරි නිවන් දකින්න ඉපැ වැඩක් නැත. රෝහන් වෙලාවම මැරෙන්න ඕනේ. රෝහන් නෙමෙයි වෙන්නේ. තේරුණා නේද? ජාති උපාදාන කිව්සන් එකේ දිවෙන්න ඔච්චර. ඒක දන්නේ නැහැ. තේරුණා? තම මට සෝවාන් වෙන්න ඕනේ කිව්වේ හැටි ඒ උපාදාන වෙන්නේ ජාති කියලා මම කියනවා. මම සෝවාන් වුණා කියන ඒවා පිළිගන්න එපා. ඒවා පිස්සංගේ කතා. සෘතවත් ආර් ශ්‍රාවකයන් කියන කතාව. එහෙනම් මේ ප්‍රශ්නේ අපි බොරුමයි කරන්නේ. ඔයගොල්ලන්ට රවට්ටන්න පිටසක් ඇති වෙලා තියෙනවා ඔයගොල්ලෝ රැවට. තේරෙනවද? මේ උපාදානය නැති දැන මොමින් නැහැ. එතකොට මොකක් හිම ගන්න බෑ. දැන් තේරුණා නේද? එහෙනම් අපිට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුක්ඛාරි සත්‍ය කියන එක ඔන්නේ වගේ තැන. දුක නැති තැනක් හොයා ගන්න වෙනවා ශික්ෂාවෙන්. උපාදාන නැති තැන ලබා ගන්න. ඒක මුණ ටික නෑ. ජාතිය නැහැ, ජරාව නැහැ, මරණය නැහැ, ශෝකය නැහැ, පරිදේව නැහැ, දුක නැහැ, දෝමනස් නැහැ, කැමැති දේ ලැබීම නැහැ, නොලැබෙති අකමැති දේ ලැබීම නැහැ, කැමැති දේ නොලැබීමක් නැහැ. ওই ටික තියෙන්නේ උපාදානයක් තිබුණොත් විතරයි. එහෙනම් උපාදාන නැති තැන හඳුනා ගන්න දැන් ওই චතුරාර්ය සත්‍ය කියන එක ඔයගොල්ලන්ට ওই භාවනාවෙන් ලැබිලත් ඇති. එහෙමයි. ඔය තැන ආවෝ ඔතන තමයි බුදුහාමුදුරන්ට වටින දැන ඕක වටිනවා කියලා ඉගෙන ගන්න. තේරුණා නේද? වටිනවා කියලා ඉගෙන ගත්තොත් දැක්ම වෙනස් වෙයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා ධර්මයේ හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි. ලැබෙන්න බුදු. ඊට වැඩිය කුණු ගොඩක් වටිනා පිට අරක ඉපා. ටියුෂන් එකෙන් ඉගෙන ගත්තේ වෙන නිමන. තේරුණානේ? ඒක හින්දා අරගෙන ලැබුණට වැඩක් නෑ. දැන් බලන්න පළවෙනි සත්‍ය ඕකයි. දැන් ඔන්න ඕක වෙනවා. එතන ජාතියක් නෑ. ජාතියක් නෑ කියන්නේ එයා ඉපදුමක නැති කෙනෙක් වෙනවද නෑ. උප්පත්ති උපාදාන වෙන්නේ. දැන් අපිට බණහනකොට මොකද වෙන්නේ? උපතම උපාදාන වෙනවා. ජරාවම උපාදාන වෙනවා. ජරා කියන්නේ වෙන තේකින් නේද ඔය රිදෙනෝයි අරමියෝදී. දුක උපාදාන වෙනවා. ශාරීරික වේදනාව උපාදාන වෙනවා. අතෙන්දි එහෙම එකක් නේ. වේදනාවක් නැතුව නෙවෙයි වේදනාව මගේ නෙවෙයි. අර මම ඉස්සෙල්ලා කිව්වේ ලුණු වතුර තිබුණා ලුණු ටික හක්ුණා වතුර ඉතුරු වෙනවා. තේරුණා නේද? ඒ හිඳ වේදනාවක් වෙලා නැහැ මෙතන. වේදනාව මගෙන් අහක් වෙනවා. එතකොට මගෙන් වේදනාවක් හක්ුණා මේක දහමක් වෙනවා. මොකද්ද? අන්න ඒ දහම තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ. අර හේතුඵල ධර්ම. තේරුණාද? දැන් වේදනාව කියන එක කොහෙද කියන්නේ නේද? වේදනා හේතුඵල ධර්මයෙන් අර දැන් ඔයගොල්ලෝ කියෝන රජායනා කරන වාක්‍යදී අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා. එහෙනම් මොකද මෙතනනේ? වේදනාවක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා, නැති ස්පර්ශ විඳින්නේ. ස්පර්ශේ නැති වුණත් නේ වේදනාව නැති වුණත් නේ ස්පර්ශේ ස්පර්ශයක්ම. වේදනාව වේදනාවමයි. අවිද්‍යාව විහිළං කරේ මොකද්ද? මේ ස්පර්ශය තුඹේ එකක් කියලා අපිට බලෙන් පැවරෙන්නේ. වේදනාවක් තියෙනවා බලෙන් අපිට ගන්න වෙනවා. කාගෙන් මගේ කියලා. තේරුණාද? උපාදාන නැති තැන එහෙනම් තියෙන්නේ වේදනාව නැති වෙනවත් නෙවෙයි, ස්පර්ශය නැති වෙනවත් නෙවෙයි, ඒක මගේ නොවීමයි, ජාතියට අයිති නොවීමයි, ජරාවට උපාදාන නොවීමයි. තේරුණනේ? ඔන්න ඔය තැනට ඔය දැක්මක් ඇති වෙනවාලු උපාදාන නැති. ඔන්න පළවෙනි ආරිසක්. බලවෙන ආර්ය සත්‍ය දුක නැති වෙන්නේ නම් කොහොමද? උපාදාන නැති වෙන අත්දැකීම ගන්න ඕනේ. නැත්නම් මේක කිහෝලක් තරක කරලා මොකක් කරා කිසි වැඩක් නැහැ. මතක තියාගන්න. දුක නැති බව හඳුනා ගන්න නම් දුක් ආර්ය සත්‍ය හඳුනා ගන්න නම් යමේ අවබෝධ කර ගන්න නම් ඒකායන ක්‍රමයයි තියෙන්නේ. උපාදාන නැති තැනක් ලබා ගත යුතුමයි. තේරුණා නේද? එතන තියෙන්නේ ඔය කියන ಗುಣ ටික තමයි. නැතු ඒ ಗುಣ ටික දැනගෙන එතෙන්ට යන්න බෑ කාටවත්. ඒ ಗುಣ ටික දැනගෙන යන්න බෑ. ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ ඔය කරන භාවනා හරියට කරගෙන යන්න. එතකොට යන්නේ එතෙන්ට. ඔන්න පළවෙනි ගුණය අපි අතනින් නවත්තමු. දැන් දෙවෙනි ගුණය බලමු. වෙලාවට අනු. දෙවෙනි කාර්ය සත්‍ය මොකද? දැක්ම තුල ඉතුරු වෙනවා තමයි එහෙනම්. අර දුක නැති වෙන එක එක. උපාදානේ නැති වුණාම දුක. දෙවනුව ඉතුරු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියන ඒ දැක්ම තුල දුකට හේතුව දැනගන්න. සමුදය ආර්ය සත්‍ය දුකට හේතු. හැබැයි මේ සමුදය ආර්ය සත්‍ය කියන දුකට හේතුව බුදුහාමුදුරුවෝගේ වචන වලින් දේශනා කරලා තියෙන්නේ කොහොමද? යායන් තණ්හා පෝනෝ භවිකා නන් විරාගතාගතා තත්‍ර තත්‍ර අභිනන්දති සේයති දා කාම තණ්හා භව තණ්හා විභෝස. ඔන්න වචන දිගන්නේ පාඩම් දී. ඔන්න ඔය වචන වලින් කියන විග්‍රහයක් අර දැක්ම තුල තියෙනවලු. කොයි මොන කොතෙන්ද දැක්ම තුලද? මේ මොහොතේ අපි වනහනකොට තියෙන දැක්ම තුලද? ටියුෂන් එකේ ඉන්න දැක්ම තුලද? දන් දෙනකොට තියෙන දැක්ම තුලද? නෑ. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරව පැහැදිලි කරපු ඒකායන මාර්ගයේ ගිහි ගියාම උපාදාන නැති වුණාම දැක්ම තුල තව ප්‍රධාන පිළි අන්තර්ගතයක් තියෙනවා. මේක ලෝක ආර්ය සත්‍යය. මේක හක් වෙන්න බෑ. මේ දැක්මෙන් මේක හක් වෙන්න ඇලු වේවිලා. ඒකට විස්තරය තියෙන එක දෙන්නේ බුදුහාමුදුරුවෝ දුකට හේතුව තණ්හාව කියන. එහෙනම් දුකට හේතුව තණ්හාව. දුක නැති තැනක් දැන් ඉස්සෙල්ලා හඳුනගත්තා. දැන් හඳුනගත්තේ කොහොමද? උපාදාන නැති තැන දුක නැහැ. එහෙනම් උපාදාන නැති තැනකට ගිය කෙනාට තේරෙනවා උපාදානයට හේතුවයි තණ්හාව. දැන් උපාදානේ නේද සංකිච්චේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් උපාදානේ නේද දුක හැදෙන්නේ. එහෙනම් උපාදානේ මමත්වයේ හදන්න හේතු වෙන්නේ තණ්හාව. එර්ණානේ ඔන්න බුදුහාමුදුරුව වචනයක් දෙනවා. තණ්හාව කියන්නේ මේ මමත්වේ කාරකයයි. මමත්වයෙන් ජනනය කරන කෙනා කවුද? තණ්හාව. ඒ වුණාට ඔයගොල්ලෝ නිකන් ඉන්නේ හැදෙන්නේ කොහොමද? මට තණ්හාව නැහැ, අරයට තමයි තණ්හාව තියෙන්නේ. ඒකම උපාදාන වීමක් කියලා අපි දන්නේ. උපාදානය හදන්නේ කවුද? තණ්හාව. එහෙනම් අපි දන්නේ තණ්හාවයි ඔය බුදුහාමුදුරු දේශනා කරන තණ්හාවයි අහසට පොළොව. ඔයගොල්ලෝ දන්නේ තණ්හාවේ තියෙන්නේ මොකද්ද? ඔයගොල්ලෝ ওই බොරුවට රඟපාන්නේ නලු නිලි වෙලා තියෙන තණ්හාව කියලා ලෝභය. අර පිළඟ නම් ලෝභය තියෙනවා, මල් ළඟ නම් නැහැ කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ තණ්හාව නෙවෙයි ලෝභය. තේරුණාද? දැන් තණ්හාවෙන් තමයි සද්ධාව හදන්නේ, ලෝභය හදන්නේ. තණ්හාව තිබුණ නැත්නම් ශ්‍රද්ධාව තියෙන්නේ නැහැ. අලෝභය තියෙන්නත් බෑ, ලෝභය තියෙන්නත් බෑ. දේහය තියෙන්නත් බෑ, අදේහය තියෙන්නත් බෑ. එහෙනම් තණ්හාව තමයි මේ ප්‍රියා. මොකද උපාදානයට හේතුකාරක වෙන මනෝකාරක තමයි චෛතසික කියන්නේ. ඒක චෛතසික වල තියෙනවා කුසල අකුසල කියලා බෙදියා. කුසලයක් උපාදානය හරහා එන්නේ, අකුසලයක් උපාදානය හරහා එන්නේ. තේරුණානේ? සත්‍ය තියෙන්නේ කුසලයයි පුණ්‍ය පාප පහිනස්සය කියන තැන. එන උපාදාන නැති තැනදී පිණුත් නැහැ, පවුත් නැහැ. තේරුණානේ? ඔය කියන උපාදාන නැති තැන කියන්නේ පින් කරන අවස්ථාවකුත් නෙවෙයි, පවු කරන අවස්ථාවකුත් නෙවෙයි. නමුත් ඔයගොල්ලෝ පින් කරලා උපාදාන නැති තැනකට යන්න දඟලන. පින් කරවා කරමු කියන්නේ මොකද්ද? උපාදාන වෙනවා. නමුත් ඒක බුදුහාමුදුරුවෝ කරලා කියලා තියෙනවා. කියලා තියෙන්නේ මොකද්ද? පින් කරන්න උපාදාන නැති තැනකට යන්න බැරි නම්. බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පිළිගන්න බැරි නම් කාට හරි මේ වර්තමානයේ පින් කරන්න හේතුව නැත්නම් මේ ජීවිතයෙන් පස්සේ සතර අපායට යන. අද මේක වටින්නේ නැතු වුණාට බැරි වෙලා හරි හෙට වටිනවා කියලා තේරෙයි. ඒක හින්දා හෙට වෙනකම් පින් කරා. තේරුණානේ මොකද්ද විකල්පය දෙන්නේ මේ? එහෙනම් පින විකල්පය. මොකේට විකල්පයද? සත්‍ය දකින්න බැරි අයට බෝධිසත්ව ගුණ වලට දෙන විකල්ප. අදේපා ධර්මයේ හෙට ඕනේ. මේ ජීවිතේපා මරණයට පස්සේ තුසිත දිව්‍ය ලෝකෙදී ඕනේ. මේ බෝධිසත්ව ගුණ වලට විකල්ප. තේරුණානේ? ඒකින්ද ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ පිනෙන් අහක් වෙන්න බෑ. මොකද ඔයගොල්ලෝගේ වැඩියෙන් තියෙන සුතවත් ආර ශ්‍රාවක ගුණනේ බෝධිසත්ව ගුණ. තේරුණානේ? ඒකින්ද ඒක පින කරන්න ඕනේ. ඒවා ඕනවට පැතිල දැන් කරන දෙයක් ඇති. ඒකට අතරතුර තමයි මේක කරන්නේ. කියන්නේ අනිවාර්යෙන් අපි පින් කර යුතුයි. මොකද මොකටද කරන්නේ? නිවන් දකින්න නෙවෙයි. නිවන් දකින්න ඒ කායන මාර්ගයේ පින නෙවෙයි. නිවන් දකින්න ඒ කායන මාර්ගයේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. නමුත් පින අත්‍යවශ්‍යයි. ඒ කියන ආමිෂයත් කරන්න ඕගොල්ලෝ දානය කරන්න පන්සිල් රකින්න මේවා අනිවාර්යයි. මේවා කිසිම අවතක්සේරු ක්‍රීමක් හෝ මේක කරන්න එපා කියන වචනයක් වම් මම එහෙම කියන්නේ නැහැ. ඕගොල්ලෝ යදුවොත් නිසා. මොකද එහෙම කියන්න බැරි. මේ ටික නැති වුණොත් ඔයගොල්ලෝ මරණයට පස්සේ සතර අපායට යියෝ මොකද වෙන්නේ? මේ ධර්මයේ තීරෙයි. දැන් නම් මෙහෙම අහගෙනවත් ඉන්නේ. අහගෙන ගිහින් ආයෙ ටියුෂන් එකට යයි. ඉතින් කරන්න දෙයක් නැහැ. අගෙන ඉඳ හරි පුළුවන්. කියන්නේ සතර අපායට යියෝ මොකද වෙන්නේ? මොකක්ද? ඒකින්ද ඒකෙන් ගැලවෙන්න පින් කරන්න ඕනේ. අපිට ඉදිරියේදී හොඳ ජීවිතයක් ලබන්න, හොඳ සංසාරයක් ලබන්න, හොඳ සංසාරය එතකොට දෙපැත්තක් තියෙනවා. සැපවිඳීම එනේ පැත්ත ඒක නිරායතෙන් ලැබෙන්න පුළුවන්. ඊටමතරව ධර්මයට හැසිරෙන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගලා දැන් ඕගොල්ලන්ට ලැබිලා තියෙන හිමික. තේරෙනවද? මනුස්සය කියලා ඉපදිලා මේ ධර්මයේ පිළිබඳ හොයමින් හොයා බලනවා, පරේසන තියෙනවා, මහන්සි වෙනවා. මේ ලැබුණේ ඉස්සර පිනකින්. මේස වර්තමාන පිනකින් නෙවෙයි. දැන් ඒ ගුණේ ආරක්ෂා කරගන්න ඕනේ තව. මේ ජීවිතයෙන් ඒක අහක් වෙන්න බෑ. තේරුණානේ? ඒක හින්දා ඒකට කරන්න ඕනේ භාවනාව නෙවෙයි පින් කිදිල තමයි. භාවනාවෙන් සතර අපායන් ගැලවෙනවා කියන නියමයක් නැහැ. කොහෙදක් කියලා නැහැ. දැන් ඔයගොල්ලන්ට සැප සම්පත් ලබා දෙනවාද කියලා තියෙන භාවනාව නැහැ. භාවනාවෙන් ලැබෙන්නේ සප්පසපරම. ඔය කියන සැපක් ලැබෙන්නේ. එහෙනම් ඔය බ්‍රහ්ම ලෝක වල තියෙන ඕනේ ඔයගොල්ලන්ට වගේ කාප්පු සවාරි බැංකු හොව තියෙනවා. ඔය ඇතුලේ සැප සම්පත් තියෙන්නේ නේද? යාන වාහන දූ දරුව භාවනා කරලා ලැබෙන බ්‍රහ්ම කියන මනසක් නේද? බ්‍රහ්මයාට නැත්නම් මොකද්ද? කාම සම්පත. තම අභිධර්ම සම්පත් කියන්නේ කාම සම්පත. ඒ ටික තමයි ලැබෙන්නේ. ඉස්සර පින් කරපු. ඒ ටික නොකරන වෙන්නේ ඔය ටික නැතුව තිරසනේ. තේරුණානේ? දැන් සංසාරේ භයානකයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ කාම සම්පත් නෙමෙයි, බ්‍රහ්ම සම්පතුත් නෙමෙයි, දිව්‍ය සම්පතුත් නෙමෙයි. මේ උපාදාන නැති දැන හඳුන ගන්න මම හඳුන ගත්තා. ඔතන හඳුන ගත්ත ප්‍රශ්නේ විසඳේ. තේරුණානේ? මේ සංසාර ප්‍රශ්නේ සංසාර ගැටලුව විසඳේ. එතකොට මේ දෙවෙනි කාරණේ ගත්තොත් මේ දෙවෙනි කාරණේ තියෙන්නේ මොකද්ද? දුකට හේතුව තණ්හාවයි. නමුත් තණ්හාව ගැන හොඳ අර්ථකථනය බුදුහාමුදුරු දීලා තියෙනවා. ඔය අර්ථකථනය නෙවෙයි අපි දන්නේ. බුදුහාමුදුරුවගේ අර්ථකථනය මොකද්ද? යායන් තණ්හා කෝණෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍ර අභිනන්දනී. සෙය්‍යති දා කාම තණ්හා භව තණ්හා විභෝත. මෙන්න මේක හඳුන ගන්නවලු අර දැක්ම. මෙන්න මේ උපාදාන නැති තැනකට ආවොත් ඒ දැක්ම තුල අන්තර්ගතයි මේක. තණ්හාවට හේතුව නැත්නම් මේ උපාදානයට හේතුව තණ්හාව කියන එකයි අන්තර්ගත. තේරුණා නේද? ඒතර තණ්හාව මොකද්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයකින් මෙතන නැහැ කියලා දන්නවා. ඒ නැති එක මොකද්ද? තණ්හාව. දැන් මේ තණ්හාවේ හැටි දැනගන්න ඕනේ නම් ඊගාවට ඔයගොල්ලන්ට තණ්හාව ගැන ඉගෙන ගන්න. එතකොට තණ්හාවේ හැටි බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙන්නේ ඔය වාක්‍යයෙන් තමයි. යායන් තණ්හා කෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දි. මොන ඉස්සෙල්ලම කියනවා තුනක්. කාරණා තුනක්. මේ කාරණා තුනේ තියෙන මොකද්ද? තණ්හාවේ ක්‍රියාකාරීත්වය නැත්නම් රාජකාරී තුනක්. කාන් තණ්හාව කරන වැඩ රාජකාරී තුනක් ගැන කියනවා. පළවෙනි එක තමයි කෝනෝ භවිකා. දෙවෙනි එක නන්දි රාග සහගතා. තුන්වෙනි කියනවා තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දි. මේ රාජකාරී තුන තණ්හාව තියෙන තැන කරනවා. කෝනෝ භවිකා කියන රාජකාරී කරනවා. නන්දි රාග සහගතා කියන රාජකාරී කරනවා. තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දනී කියන රාජකාරී කරනවා. ඒ වගේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා තණ්හාව ආකාර තුනක් කියනවා. රාජකාරී තුනක් තණ්හාවේ තියෙනවා. ස්වરૂප තුනක් තියෙනවා. ආකාර තුන තුන. ආකාර තුන මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් ඔන්නේ පද 6 රාජකාරී තුනයි ආකාර තුනයි මෙන්න මේ ಗುಣ ටිකද ඉවත් මේ ಗುಣ ටිකෙන් සංසාරය හැදුවා නැත්නම් පංචස්කන්ධේ උපාදාන වුණා කියන දැක්මට එනවා. එතකොට මේ ಗುಣ තුන පාඩම් හිතීමවත් මේවන්නේ මෙහි වෙන්නේ තේරෙනවද? උපාදාන නැති තැන මොනවා හරි මෙච්චර කල් තිබිච්ච ගන්න නැති වගේ තේරෙන්න ඕනේ සාපය. තේරෙනවද? අපි බලමු මේ ගැන සාකච්ඡා කරලා දැන් 10යි වෙලාව අපි විවේකයෙන් පස්සේ මේ දෙවෙනි කාරණේ කතා කරමු. දැන් මම හිතන්නේ අද දවස අපි අවසාන දවස වෙන නිසා මේ කාරණා ටික මතක් කරනවා. මම හැමදාම මතක් කරේ ඔයගොල්ලන්ට. දැන් මේ ස්ථානයේ නෙමෙයි ගෙවල්වලදී කියා දීපු භාවනාව කරගෙන යන්න ඕනේ. තේරෙනවා නේද? ඔක තමයි බුදුහාමුදුරන්ගේ ඒකායන මාර්ගය. දැන් Tamanට උනේව හදලා කල්ලියල ඕනේ හදලා හරියන්නේ නැහැ. මේ ගමන අවසානයක් වෙන්නේ නැහැ. මරණකයි යයි මොකක් හරි කර කර. උපාදාන වේවි යයි ජාති. අවසානේ ගියයි මම මේ ටිකක් දන්නවා. අභිධර්මයක් දන්නවා. නැත්නම් පටිසම්පාදයක් දන්නවා. චතුරාර්ය සත්‍යයක් දන්නවා. ධාතු ටිකක් දන්න මම එක්ක ඇති වෙනවා. මොකක්ද මේකේ අවසානය? ජාති උපාද. දුක්ඛාරය සත්‍ය දැන ගැනීම නෙමෙයි. එහෙනම් නමුත් ඒව ගැන දැනුවත් වීමක් ඕනේ. දැනුවත් නැත්නම් මේ ලැබුණේ ඒකද කියලා යාට වටහා ගන්න බැරි වෙනවා. ඒ හින්දා කිසිසේත්ම දෙක මේවා ගැන ඉගෙන ගන්න එපා කියන මතේ ඉන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න එක වාක්‍යය. තේරුණා නේද? මම දැන් පැහැදිලි කරපු දේ මොකක්ද? ඉගෙන ගත්ත පමණින් සෑහීමටපත් වෙන්න එපා. ඉගෙනගෙන විතරක් සත්‍ය දකින්නේ නැහැ. තේරුණා නේද? ඉගෙනුමක් තියෙන්න ඕනේ. ඒකායන මාර්ගයත් අනුගමනය කරන්න. යමකට ඕන නම් මේ දෙකම නැතුව එකක් කරන්න සත්‍ය ලබා ගන්න තියෙන ක්‍රමයක් තියෙනවා. ඔව් ඉගෙන ගන්න නැතුව ඒකායන මාර්ගය ගියත් සත්‍ය ලැබෙනවා. තේරුණානේ? දැන් දෙකම කරන්න පුළුවන් නම් හොඳයි. ඒකේ වාසියක් තියෙනවා. තව කෙනෙකුට උගන්වන්න දෙලීටි, තව කෙනෙකුට පැහැදිලි කරගන්න දෙලීටි. ඒ වෙන්නේ කොහොමද? ඉගෙනගෙන ඒ කායන මාර්ගය. හිතනවා නම් දැන් මට මේ වගේ තේරෙන්නේ නැහැ, මතක හිටින්නේ නැහැ, ඉගෙන ගන්න බෑ. එයාට මොකද කරන්න කියන්නේ බුදුහාම? ඔය මොකක්ව කරන්න ඕනේ? ඒ කායන මාර්ගය කරන්න. තේරුණානේ? දැන් ඔන්න ඔය දෙක තියෙනවා. ඒකෙන් හින්දා කවුරුවත් මේවා ඉගෙන ගත්තා කියලා දුක් වෙන්නත් එපා. ඉගෙන ගන්න බැරි වුණා කියලා දුක් වෙන්නත් එපා. තේරුණා නේද? ඉගෙන ගත්තේ හරි දේ නෙමෙයි කරේ. ඉගෙන ගන්න නැති අයත් කරේ හරි දේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන දේ නෙමෙයි අපි කරේ. තේරුණා නේද? අපි දැන් මේ දැනුවත් වෙන්න හදන්නේ මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කරේ? ඒ හරි දේම කරමු. අර ටිකක් කරමින්ම කරමු. තේරුණා නේද? හරි දේ කරනකොට ඔයගොල්ලන්ට ඔය කියන උපාදාන නැති තැන මේ ජීවිතේ හඳුන ගන්න පුළුවන් කියලා සාතික වෙන්නේ මම නෙමෙයි බුදුහාමුදුරුවෝමයි. තේරුණා නේද? හරි දේ කරන්න ඕනේ. ඉතින් මෙනේ වගන උපාදාන නැති තැන හඳුන ගන්න වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කැප වෙන්නේ විදියක් නැහැ. ඔයගොල්ලන්ට කැමති දේවල් කරලා උපාදාන නැති තැනකට යන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. නමුත් අපි හිතාගෙන ඉන්නවා අපි කරන වැඩනොත් වෙයි. එහෙම වෙන්නේ නැහැ. මොකද මේක ක්‍රම දෙකකට වෙන්නේ නැති හින්දා ඒ කායන ක්‍රමයක් තියෙන හින්දා මේක ගැන තරගිලිමත් වෙන්න ඕනේ. ඔයගොල්ලන් දැන් දැනුවත් වුණා ඒක. අපි දෙවනි ආර්ය සත්‍ය විවේකයෙන් පස්සේ කතා කරමු. අද විවේකයේ විනාඩි 10 ඕ දැන් වෙලාව 10යි 10 කාලට නැවතෙන්නේ. 10 කාලට එන්න. අමතරාතම විනාඩි 10 ගමන් කිරීමට අපි දැන් ලැබී වා කියලා ප්‍රාර්ථනා කරමින් අන් ප්‍රාර්ථනාව අවසන් කරමු.